ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
එහෙමනම් දැන් අපේ මේ සූදානම මේ කෙවිලගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය විමසා බලන්න. 2023 වසර එළඹීමත් එක්කම පළාත් පාලන මැතිවරණය සම්බන්ධව යම් ඉඟි පළවෙමින් තියෙනවා. ඉදිරියේදී අපිට පළාත් පාලන මැතිවරණයක අත්දැකීම විඳගන්නට ලැබේවිද කියන කාරණාව යම් මතභේදයකටත් තුරුදු වෙමින් තියෙනවා. මොකද ඇතැම් පාර්ශ්ව කියනවා ඡන්දයක් අවශ්‍යයි කියලා, තවත් පාර්ශ්ව කියනවා ඡන්දයක් අනවශ්‍යයි කියලා. මේ වාතාවරණ මැද්දේ මේ වෙනකොට අපිට වාර්තා වෙනවා පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා සඳහා දින ලබා දීම ඇතුළු තොරතුරු. අපි වැඩිදුර තොරතුරු විමසා බලමු. ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු අපිට වාර්තා කරන්න. අයබෝන් සුබෝදසනක් මනෝජ්.
අයබෝන් සුබෝදසනක් දිල්රුක්ෂි.
පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනය සඳහා දින ලබා දීම සහ ඇපතැම්පත් කිරීම හා සම්බන්ධව වාර්තා වන අලුත්ම තොරතුරු මොනවාද මේ වෙනකොට?
ඔදිලුක්ෂි, පළාත් පාලන මැතිවරණය තියයිද නැද්ද කියන සංවාදයේ ඉටපු අතරේ ගිය සතියේ මැතිවරණ කොමිෂන් සභාව නාම යෝජනා කැඳවීමට අදාළව ඔවුන්ගේ නිල ප්‍රකාශන සිද්ධ කරා. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන්න කලින් නාම යෝජනා කැඳවන්න මේ මාසේ 18 වෙනිදා ඉඳලා 21 වෙනිදා දවල් 12 දක්වා කාලය ලබා දුන්නා. ඒත් එක්කම පළාත් පාලන මැතිවරණය සඳහා අප මුදල් තැන්පත් කිරීමේ කාලය මේ මාසේ 20 වෙනිදා දවල් 12 දක්වා කාල සීමාව ලබා දීලා තියෙනවා. එතකොට පළාත් පාලන ඡන්දේ තියන අවශ්‍ය මූලික කටයුතු මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒත් සමගම ඔබ කිව්වාගේ පක්ෂ කිහිපයක් මැතිවරණය සඳහා සූදානම් වෙනවා, සම්දාන හදන්න සාකච්ඡා කරනවා. ඒ අතරේ පොහොට්ටුව පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මුලින්ම ඇපතැන්පත් කරපු පක්ෂයේ විදියට පහුගිය දවසේ සුබ දිසාවක් බලලා, සුබ නැකතක් බලලා කළුතර දිස්ත්‍රික්කයේදී ඇප මුදල් තැන්පත් කිරීම සිද්ධ කරා. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කරලා තිබුණා. නාමල් රාජපක්ෂ, ජෝස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත වගේ මන්ත්‍රීවරු ගිහිල්ලා කළුතර බෝධි අසල ආගමික වතාවත් එහෙම සිද්ධ කරලා පළාත් පාලන මැතිවරණය සඳහා අප මුදල් තැන්පත් කිරීම සිද්ධ කරා. දැන් මේ මාසේ 20 වෙනිදා දවල් 12 වෙනකන් සියලු දේශපාලන පක්ෂවලට ස්වාධීන කණ්ඩායමට අප මුදල් තැන්පත් කරන්න කාලය තියෙනවා. 21 වෙනිදා දවල් 12 වෙනකන් පුළුවන්කම තියෙනවා නාම යෝජනා බාර දෙන්න.
පළාත් පාලන ඡන්දය නැවැත්වීමට යම් යම් උත්සාහත් අපිට වාර්තා වෙනවා මනෝජ්. කොයි පැතිවලින්ද මේ තොරතුරු වාර්තා වෙන්නේ?
ඔව්, ඡන්දය තියන්න උත්සාහ කරනවා වගේම ඡන්දය නියම දිනයට තියයිද කියන ප්‍රශ්නය තියෙනවා. ඊට පස්සේ මේ වෙනකොට පළාත් පාලන ඡන්දය පවත්වන කටයුතු අත්හිටුවන්න රීට් ආඥාවක් මැතිවරණ කොමිසමට නිකුත් කරන්න කියලා පෙත්සමක් ඉදිරිපත් වුණා ශ්‍රේෂ්ඨාධිකරණයට. විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙක් වෙන WMR විජේසුන්දර කියන කර්නල්වරයා, හිටපු කර්නල්වරයා තමයි මේ පෙත්සම ඉදිරිපත් කරේ. වග උත්තරකරුවන් විදිහට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, එහි සාමාජිකයන් දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරලා තියෙනවා. රුපියල් බිලියන 10ක් විතර පළාත් පාලන ඡන්දයට යනවා. රටේ මේ වෙලාවේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙනවා. මැතිවරණයක් පවත්වන්න සුදුසු නෑ කියලා ඒ මගින් පෙන්වා දීලා තිනවා. ඒත් එක්කම පළාත් පාලන ආයතනවල මේ වෙනකොට සභිකයෝ ඉන්නවා 8711 දෙනෙක්. මේ සංඛ්‍යාව 3-1 දක්වා අඩු කරන්න ඕන කියලා සාකච්ඡාවකුත් මතු වෙලා තියෙනවා. එවැනි වෙලාවක මැතිවරණය පැවැත්වීම සුදුසු නැහැ කියලා රීට් ආඥාවක් නිකුත් කරන්න කියලා තමයි ඔහු ඉල්ලලා තියෙන්නේ. ඊට අමතරව ඇතැම් මැතිඅමතිවරුන් පවා ඡන්දේ පැවැත්වීම පිළිබඳව අදහස් දක්වමින් ඉන්නවා. මහින්ද අමරවීර ඇමතිවරයා කිව්වේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ඡන්දේ පවත්වන සල්ලි ටික දෙන්න, වී ටික අරගෙන ජනතාවට මේ වෙලාවේ උදව් කරන්න පුළුවන් කියලා ඔහු ඒ පැත්තෙන් කිව්වා. කේලිය රමුක්කැල්ල ඇමතිවරයා ඊයේ දවසේ ඡන්දේ මේ වෙලාවේ පැවැත්වීම සුදුසු නැහැ කියලා සඳහන් කරා. මේ ආකාරයෙන් අදහස් කීපයකුත් තියෙනවා මේ වෙලාවේ ඡන්දේ පැවැත්වීම සුදුසු නෑ කියන කාරණේ ඉස්මතු කරන්න.
හොඳයි, මම මේ ලඟට විමසා දැනගන්නට කැමති මේ වෙනකොට එක් එක් පක්ෂ සංධානගත වෙමින් තියෙනවා ඉදිරි පුංචි ඡන්දය ඉලක්ක කරගනිමින්. ඒ පක්ෂ වශයෙන් ගත්තාම ඒ සම්බන්ධ වාර්තාවන අලුත්ම තොරතුරු පිළිබඳව දැනගැනීමයි මේ ළඟ අපේක්ෂාව. මුලින්ම මම යොමු වෙන්න කැමති මේ අලි පොහොට්ටු සංධානගත වීමට මොකද්ද වෙන්නේ යන්නේ කියලා.
ඔව් එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි එකතු වෙලා ඡන්දෙට ඉස්සරහට යනවා කියලා සාකච්ඡා තිබුණා කියලා අපිට වාර්තා වුණා. නමුත් දැන් අපි දැක්කා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව තමයි ගිහිල්ලා අපතන්පත් කරේ කළුතරදී. එතකොට එක්සත් ජාතික පක්ෂය වෙනම ඡන්ද ඉල්ලන්න ලයිස්තු සකස් කරන්නත් සිරිකොතදී මේ දවස්වල සම්මුඛ පරීක්ෂණ පැවැත්වනවා කියලා වාර්තා වෙනවා. එහෙම නොවෙතින් නොවුන් මෙවර පළාත් පාලන මැතිවරණයට දැනට එකතු නොවි වෙන්ව තරග කරන්න සූදානමක් තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. ඉතින් අවසාන මොහොතේ 21 වෙනිදා මේ නාම යෝජනා බාර දෙනකන් ඔවුන්ට කැමැති තීරණයක් ගන්න පුළුවන්. ඊයේ දවසෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයයි සාකච්ඡාවක් තියලා තිබුණා. නාම යෝජනා කැඳවුවට පස්සේ තියපු නිල මට්ටමේ පළවෙනි සාකච්ඡාව කණ්ඩායම් දෙකේම සමාජිකින් ඇවිල්ලා හිටිය අවසාන එකඟතාවයකට ඇවිත් තිබුණේ කොහොම වුණත් දැනට අදහස තියෙන්නේ ඔවුන් වෙන වෙනම පක්ෂ දෙක විදියට තරග කරලා අවසානයේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙද්දී පළාත් පාලන ආයතන ඇතුලේ ඒකිනෙකාට සහයෝගය ලබා දීලා වැඩ කරන සූදානමක් ගැන තමයි දැනට ඔවුන් සාකච්ඡා වෙන්නේ.
ඔව් වර්තමාන ආණ්ඩු පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානගත වීම වන තොරතුරු ඒ විදිහට වාර්තා වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යම් සූදානම්ක සිටිනවා. මේ ආණ්ඩු පක්ෂයෙන් ගැලවී ගිය කණ්ඩායම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගැලවිලා මේ වෙනකොට ස්වාධීන කණ්ඩායම් විදිහට පාර්ලිමේන්තුවේ සිටින කණ්ඩායම් සමග එකතු වෙන්න ඒ පිළිබඳව වන තොරතුරු මොනවාද?
අපි මේ වැඩසටහනත් පහුගිය දිනවල සාකච්ඡා කරා වගේ නිදහස් ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒත් එක්කම 43 වෙනි සේනාංකය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, මේ අය සඳහන බිහි කරන්න පහුගිය කාලේ සාකච්ඡා තිබුණා. දැන් මේ කණ්ඩායම් වෙන වෙනම එනවට වඩා සඳහනේ කින්න එක තමයි ඔවුන්ට වැඩි ආසන ප්‍රමාණයක් එනද වැඩි മന്ത്രി ප්‍රමාණයක් දිනා ගන්නව නම් තියෙන හැකියාව. ඉතින් මේ වෙනකොට ඒ සාකච්ඡා යම් විදිහක සාර්ථක වෙලා අවසාන අදියරකට ඇවිල්ලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඔවුන් නව සන්ධානයක් බිහි කරන්න සූදානම් වෙනවා. නිදහස ජනතා සන්ධානය කියන නමින් ඡන්දෙට එන්නයි ලෑස්තිය. එහි ලකුණ හෙලිකොප්ටරය කියලා තමයි බොහෝ දුරට වාර්තා වෙන්නේ. දැන් අපි දැක්ක ඊයේ ශාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීවරයා පහන ගැන අදහසක් කියලා තිබුණා. පහන සහ හෙලිකොප්ටරය කියන ලකුණු දෙක ගැනම එහෙමනොත් මේ වෙනකොට සාකච්ඡා වෙනවා. තාම අවසාන වශයෙන් ඔවුන් තීරණය කරලා නැහැ ලකුණ මොකක්ද කියලා. කොහොම වුණත් නිදහස ජනතා සන්ධානය කියන නම ඔවුන් පාවිච්චි කරන්න තීරණය කරලා තියෙනවා. ඩල්ල සලහප්පෙරුම හිටපු ඇමතිවරයා ප්‍රමුඛ කණ්ඩායම නිදහස ජනතා සභාව එතකොට මූලිකත්වය අරගෙන විමල් වීරවංශ ඇමතිවරයා හිටපු ඇමතිවරයාගේ උත්තර ලංකා සභාගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ආණ්ඩුවට එකතු නොවි ඉන්න කණ්ඩායම මේ කණ්ඩායම එතනට එකතු වෙන්න නියමිතයි.
ඔව් ඔබ සඳහන් කරපු විදිහට නිදහස ජනතා සභාවේ සංකේතයේ හෙලිකොප්ටරය වුණාට මේ පහන් කතාවක් කිව්වනේ අර ශාන් විජේලාල් ද සිල්වා. ඔහු තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා. එතකොට මේ පරස්පර විරෝධිතා අදහස් මොනවද කියන කතිය යම් ගැටලුවක් තියෙනවා. මේ ශාන් විජේලාල් ද සිල්වා ඒ පිළිබඳව සඳහන් කරපු අවස්ථාව
අපි ඉදිරියේදී අලුත් නමකින් ජනතා නිදහස් සන්ධානයේ කියන දේශපාලන නාමයේ තුල පහන ලකුණෙන් තමයි ඒකෙන් දීප්තිය ලබා දෙන සංකේතයක් ඇටියෙට පහන ලකුණෙන් තමයි ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ඉදිරිපත් වන්නට මේ වෙන විට තීන්දුව කළා තිබෙනවා.
එතකොට අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලන්ට පසුගිය කාලෙදී අපිත් සාකච්ඡා කළා ඒගොල්ලන්ට මේ විනය ක්‍රියාමාර්ග අර ගැනීමක් සිදු කිරීම පිළිබඳව මේ පක්ෂයෙන් ඔවුන් නෙරපා හැරිය කියලා ලිපි පවා ලබා දීලා තිබුණා. දැන් ඒගොල්ලෝ කොතනද ඉන්න බලාපොරොත්තු වෙන්නේ?
ඔවුන්ම සාකච්ඡා කරලා තියෙන විදිහට පළාත් පාලන ඡන්දය කියලා කියන්නේ ආණ්ඩු බලය මාරු කරන ඡන්දයක් නෙවෙයි. ඒ හින්දා ඒතරම් සක්‍රීය වැඩ කරන බවක් පේන්නේ නැහැ. නමුත් අපි දැක්කා ගිය සතියේ අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඇතුළු කණ්ඩායම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හිටපු ජනාධිපතිනිය හම්බ වෙලා සාකච්ඡා කරලා තිබුණා. දැන් ඊයේ දිනේ වෙනකොට බණ්ඩාරනායක ජන්මදිනය සමරන්න එකතු වෙලා තිබුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කට්ටිය සහ නැති කණ්ඩායම. එතකොට ඔවුන් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියත් එක්ක එකතු වෙලා බණ්ඩාරනායක ජන්මදිනය සමරන්න එකතු වෙලා තිබුණා. ඊට පස්සේ ඊයේ හවස් වරුවේ ඔවුන් හම්බ වෙලා සාකච්ඡා කරා කියලාත් වාර්තා වෙනවා. නමුත් ඔවුන් සඳහනගත වීමක් පිළිබඳව තාම අදහස් දක්වන්නේ නැහැ. ඒතරම් උනන්දුවක් දක්වાવી කියලාත් අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද පළාත් පාලන ආයතනවලට දැන් අපිට පේනවා ඕනෝටත් ඇඩිය කණ්ඩායම් බෙදිලා තරග කරන්න සූදානම් වෙනවා. අලුතෙන් සඳහන කොට නැගින්න යනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂය වෙනම තියෙන නිසා ඔවුන් සඳහනගත වෙලා කටයුතු කරයි කියන අදහසක් නැහැ. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සමග ඔවුන් නිතර සාකච්ඡා කරන බවක් පේන්න තියෙනවා. දුමින්ද දිසානායක, නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර කියන ඇමතිවරු, එතකොට ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න කියන රාජ්‍ය ඇමතිවරු මේ කණ්ඩායම් හම්බ වෙලා සාකච්ඡා කරලා තිබුණා. දැන් ඊයේ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා අනුර ප්‍රියදර්ශන යාපාමන්තුමා නියෝජනය කරන කණ්ඩායමේ ඔවුන් බණ්ඩාරනායක ජන්මදිනයේ සමරන්නත් එකතු වෙලා තිබුණා. මේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එතන හිටියා. මේ කණ්ඩායම් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියත් එක්ක සාකච්ඡා කරමින් කටයුතු කරන බවකුත් වාර්තා වෙනවා ඒ අතරේ.
හොඳයි, එතකොට මේ අනිකුත් පක්ෂ මුස්ලිම් කොංග්‍රසය, වතුකර දෙමළ පක්ෂ, TNA ක ජාතික ජනබලවේගය, මේ වගේ පක්ෂ පැත්තෙන් මොනවද මේ පුංචි ඡන්දය ඉලක්ක කරගෙන වාර්තාවන තොරතුරු?
පක්ෂ කිහිපයක් සමග ජන බලවේගයක් එක්ක ඉන්නවා. ඔවුන් එහෙම කටයුතු කරાવી උතුරේ දෙමළ දේශපාලන පක්ෂ දෙමළ ජාතික සන්ධානයේ විදිහට කටයුතු කරා. නමුත් ඔවුන්ගේ පක්ෂ කිහිපයක් පෞගේ කාලෙත් යම් යම් සාකච්ඡා තිබුණා. තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ විදිහට කටයුතු කරනවාද, ඊළඟට තමිල් අරුසු පක්ෂයේ විදිහට යනවාද කියලා. ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් ඊළඟට තමිල් අරුසු පක්ෂයත් එක්ක ඡන්දයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. වතු ක්‍රේ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමගි ජන බලවේගයත් එක්ක කටයුතු කරනවා. හැබැයි අතරින් ලංකා කම්කරු කොංග්‍රසයේ එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තු යටතේ කටයුතු කරන්න ජීවන් තොණ්ඩබන් හිටපු රාජ්‍ය අමතිවරයාගේ පක්ෂය වෙනම කටයුතු කරන්න සූදානමක් තියෙන බවට වාර්තා වෙනවා. ජාතික ජන බලවේගයේ ඔවුන්ගේ නාම යෝජනා ජාතික ජන බලවේගයේ නමින් සකස් කරමින් ඉන්නවා. ඒ අනුව ඒ සඳහන ඒ විදිහට කටයුතු කරාවි. ජාතික ජන බලවේගයේ පක්ෂයක් විදිහට තනිව පැතිවන්ට ඉදිරිපත් වෙන්නයි සූදානම තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සහ බුරුතිකයන් එක්කාසු කරගෙන ගොඩනගාගත්තු ජාතික ජන බලවේගයේ විදිහට.
ඔව්, අර ඔබ සඳහන් කරපු ආකාරයට මේ ලංකේ තමිල් අරසු පක්ෂය වෙනම තරඟ කරනවා නම් ඒක විශාල වෙනසක් වේවි. මොකද දෙමළ ජාතික සන්ධානයට පක්ෂ කිහිපයක් එකතුව තියෙනවා. ඒකේ ප්‍රධාන පක්ෂය තමයි ඉලංකේ තමිල් අරසු පක්ෂය. ඒ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා කරුණු හෙළිදරව් කිරීමක් සිදු කළා. ඔවුන්ගේ මතය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව
මේ මැතිවරණ ක්‍රමය දිහා බලනකොට එක පක්ෂයට වැඩි ආසන ගන්න හරි අමාරු. ඒ නිසා අපේ සන්ධානයේ පක්ෂ තුනක් ඉන්න නිසා තුනම තරඟ කරොත් දමන ජාතික සන්ධානයට වැඩිම ආසන ගන්න පුළුවන් කියන එක අපිට පැහැදිලි. ඒ නිසා ඒ වගේ තමයි මේ තරඟයට මූණ දෙන්න ඕනේ කියන යෝජනාව තමයි තමලස්ස ගච්චි මධ්‍යගාර්ග සභාවෙන් ලියුනේ.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන් මීළඟට මම සාකච්ඡා කරන්න කැමති මේ ආණ්ඩුකාරවරුන් පත් කිරීම සම්බන්ධව තියෙන තත්ත්වය පිළිබඳව. අපි දන්නවා දැන් ඡන්දත් ළඟ එනවා. ආණ්ඩුකාරවරු පත් කිරීමත් අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් සිදුවෙන්නේ නම් ක්‍රියාදාමය මනෝජ් රාජ්‍ය නායකයාට පක්ෂපාතී වන ආකාරයට මේ ආණ්ඩුකාරවරුන් පත් කිරීම. නමුත් දැනට නම් ඉන්නේ පසුගිය ජනාධිපතිවරයා, කියන්නේ ගෝඨාභය රාජපක්ෂ පත් කරපු ආණ්ඩුකාරවරුන්. එතකොට මේ අලුත් පත් කිරීම සම්බන්ධව යම් තොරතුරක් වාර්තා වෙනවද? ඔවුන් එලෙසම තබා ගන්නද රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ? මොනවද ලැබෙන තොරතුරු?
තිලොක්ෂේ, පෞගේ කාලේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන කතා කරා. නමුත් ඒක දැන් ටිකක් පස්සට ගිහිල්ලා තියෙන බවක් පේන්න තියෙනවා. ඒ අතරේ ඔබ කිව්වා වගේ ජනාධිපතිවරයාගේ පළාත් සභාවේ නියෝජිතයා තමයි ආණ්ඩුකාරවරයා. එතකොට හිටපු ජනාධිපතිවරයා පත් කරපු කණ්ඩායම් ඉන්නේ. දැනට සාකච්ඡා වෙලා තියෙනවා කොහොමද මේ කෝටාව බෙදිලා යන්නේ කියලා. පළාත් නමයට ආණ්ඩුකාරවරුන් පත් කරද්දී එක්සත් ජාතික පක්ෂයට හිතවත්, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය පළාත් සභා පහකට මේ ආණ්ඩුකාරවරු පත් කරන්නත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් හතරකට ආණ්ඩුකාරවරු පත් කරන්නත් දැනට එකඟ වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් අකිල විරාජකාරී වසම්, පාලිත රංගේ බණ්ඩාර, නවීන් දිසානායක වගේ හිටපු අමාත්‍යවරුන්ට ආණ්ඩුකාර දුර ලබා දෙන්න සූදානමක් තියෙනවා කියලාත් වාර්තා වෙනවා. එතකොට පාලිත රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා විදිහට කටයුතු කරන්නේ. ඒ තනතුර බොහෝ විට රවි කරුණානායක හිටපු ඇමතිවරයාට බාර දෙවි ආණ්ඩුකාර දුරේ කරෝතුන් ඡන්දවලට එන්න තියෙන බාධාව නිසා රංගේ බණ්ඩාර හිටපු ඇමතිවරයාගේ ලොකු පුතාව පුත්තලමෙන් ඡන්දෙට ඉදිරිපත් කරලා ආණ්ඩුකාර දුරේ දරාවි. මේ වගේ සංවාද කීපයක් තියෙනවා. කොමුණත් ආණ්ඩුකාරවරුන් පත් කරද්දී එක්සත් ජාතික පක්ෂයට පහකුත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හතරකුත් වශයෙන් ආණ්ඩුකාරවරුන් ලබ දෙනා පත් කරන්න සූදානම් වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
පසුගිය කාලේ විශාල කතාබහක් තිබුණනේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පුරවැසිභාවය සම්බන්ධව. අපි දැක්ක අය දැරිලිසින් මේ සම්බන්ධව වාද විවාදවලට පැටලෙනවා පාර්ලිමේන්තු සභාගර්භය තුළත්. මේ සම්බන්ධව නඩුවක් තියෙනවා. මේ නඩුව ඉක්මන් කරන්න කියලා යම් පාර්ශ්ව ඉල්ලීමක් කරනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු අපි ඊළඟට කතා බහ කරමු මනෝජ්.
විශේෂපනි සංශෝධනයේ දිරුක්ෂ දිට්ඨ පුරවැසියන්ට පාර්ලිමේන්තුව රැඳී සිටින්න අවසර නැහැ කියලා නීතියක් සම්මත කරගත්තා. බොහෝ දෙනෙක් ඇඟිලි දික් කරා. තවත් ඉන්නවා මන්ත්‍රීවරු, ඇමතිවරු පාර්ලිමේන්තුවේ දිට්ඨ පුරවැසි භාවය දරන. නමුත් ඒ අය නිල වශයෙන් දිට්ඨ පුරවැසියන් කියලා තහවුරු, ඒ කියන්නේ ඔවුන් ඉදිරිපත් වෙලා මම දිට්ඨ පුරවැසි කියනවා නම් ඉක්මනින් යන්න පුළුවන් පාර්ලිමේන්තුව නයින් වෙලා. එහෙම නොකියන තත්ත්වයක් ඇතුලේ නීතිය ක්‍රියාත්මක කරලා මේ වැඩේ කරගන්න කේතරම් ලේසි වෙන එකක් නැහැ. ඉක්මනට එහෙම අයින් වී කියලා හිතන්න බෑ කියලා බොහෝ දෙනෙක් අදහස් පළ කරනවා. ඒ අතර තමයි සැකසහිත පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා මැදිහත් වීම සිද්ධ කරන්නේ. ඩයනාගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුරවැසිභාවය ගැන බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා ගෙන්නගෙන විමර්ශන සිද්ධ කරන්න කියලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහුගිය 5 වෙනිදා ජනවාරි 5 වෙනිදා නියෝග කළා. සමාජ ක්‍රියාකාරකයෙක් වන ඕෂල හේරත් තමයි මේ පැමිණිල්ල ගොනු කරලා තිබුණේ. රාජ්‍ය අමාත්‍යවරියගේ උපැන්න සාතිකය, එතකොට හැඳුරුම්පත, විදේශ ගමන් බලපත්‍රය ඔක්කොම ව්‍යාජේව. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිද්ධ කරන්න කියලා තව පැමිණිල්ල ඉදිරිපත් කරලා තිබුණේ. මේ පැමිණිල්ල කැඳවපු අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්නලා තිබුණේ තානාපති කාර්යාල වාර්තා ලැබුණට පස්සේ මේ නඩුවට අදාළ නියෝග නිකුත් කරන්න අධිකරණයට ලේසි. නමුත් මේ අදාළ තැනැත්තිය අත්අඩංගුවට අරගෙන, රාජ්‍ය අමාත්‍යවරිය අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා නියෝගයක් කරන්න කියලා ඊට කලින් කියන එක සුදුසු වෙන්නේ නැහැ කියලා මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරලා තිබුණා. මේ නඩුව පරීක්ෂා කරද්දී ඊට අදාළ නියෝග නිකුත් කරන්න නීතිපති උපදෙස් අවශ්‍ය නැහැ කියලා Tamanට පෙනියනවා කියලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කරලා තිබුණා. ඉතින් මේ අනුව මේ නඩු කටයුත්ත ක්‍රියාත්මක කරන්න කියන නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වෙනකොට කරලා තියෙනවා.
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පිළිබඳව අපේ මතකය නැවතත් අලුත් වෙනවා මේ ගෙවිලගේ සතියේ සම්බන්ධ වන තවත් තොරතුරක් වාර්තා වීම නිසා. පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් විශාල සංඛ්‍යාවක් තාමත් ඉන්නවා රිමාන්ඩ් බන්ධනාගාරගතව. ඔවුන් ඇප ඉල්ලලා නඩුවක් පනවල තිබුණා. ඒ සම්බන්ධව යම් තීන්දුවකුත් වාර්තා වුණා. තීන්දුව සහ ඒ තීන්දුව ගැනීමට හේතු වුණු කාරණා පිළිබඳව මම අද සාකච්ඡාවේ අවසාන වශයෙන් ඔබෙන් විමසා දැනගන්න කැමති මනෝජ්.
පාස්කු ත්‍රස්ස ප්‍රහාරයේ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නෞෆුම අවලවේ ඇතුළු 25 වෙනිකුට එරෙහිව නඩු විභාගය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී විශේෂයෙන්ම මේ අයට ඇප ලබා දීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරලා තිබුණා. පාස්කු ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම කියන කාරණා ඇතුළු අධි චෝදනා 13,270ක් යටතේ මොවුන්ට නඩු පවරලා තිබුණා. ඉතින් එහිදී මිනිසු මඩල තීරණය කරලා තිබුණ ඔවුන්ට ඇපන ලබා නොදීන්න මේ නඩුවේ 14 වන විත්තිකරු විදිහට නම් කරලා තියෙන ඉබ්‍රහීම් මෞලවි කියන කෙනා බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණෙත් නෑ. ඒකට හේතුව විදිහට සඳහන් කරලා තිබුණා නුවර බන්ධනාගාරයේ අසනීප තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා. ඒ හින්දා මේ විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් පසුවට ඉදිරිපත් කරනවා කියලා. කොමුණත් ඔවුන්ට ඇප ලබා දීම ගැන තීරණයේදී ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නඩු විභාගයේ ඉදිරියට කරගෙන තීරණය කරලා තියෙනවා නඩුවේ වැඩිදුර විභාගයේ පෙබරවාරි 1 වෙනිදා ඉඳලා ආයමත් පවත්වන්න ඒ අනුව මිනිස්සු මණ්ඩල දින නියම කරලා තියෙනවා. මේ පුද්ගලයන්ට අප ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
පමසුති මනෝජ් මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තතුවිත්ති වාර්තා කරන්න පස්සමග සම්බන්ධ වීම පිළිබඳව. එමනම් යලිත් හමුවෙමු ලබන සතියේ සඳතා. ආයිබෝවන්.
ආයිබෝවන් බොමසුති දිරුප්ති.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.